සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස ආහාරං ච පජානාති ආහාර සමුදයං ච පජානාති ආහාර නිරෝධං ච පජානාති ආහාර නිරෝධගාමිනී පටිපදං ච පජානාති එත්තාවතාපි කෝ අරිය සාවකෝ සම්මා දිට්ඨි හෝති උජුගතස්ස දිට්ඨි ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතු ආගතු ඉමං සද්ධම්මං සද්ධර්මස්සෝනා විනාසී ගුණබර කාරුණික පින්වත්නි මේ පින්වත් හැම දෙනාම අද දවසේ මොහොතේ විනාව ශ්‍රී ලංකා රාමයේක මේ සඳෑ යාමේ එකතු වුනේ ගෙවි ගිය පුරපසලසක් වූයේ නිමිති කරගෙන ඒ දවසේ සිදු කළ යුතු චාරිත්‍ර ධර්ම එදිනටම මේ පරිසරය තුළ ඉටු කරන්නට නොහැකිවත් ඒ දිනය ඒ අනුස්මරණීය දිනය සිහිපත් කරගෙන අද දවස අපි තුමුවන් වෙනුවෙන් සාසනික වතට පිළිවෙතට අපේ ජීවිතය වැය කළකට කළා. ඒ පුරපසලොස්සක් බොහෝ දිනේ වෙනුවෙන් අපි අපේ ජීවිතය තුළට සද්ධර්මයෙන් බිඳක් ළඟා කරගන්නයි සමීප කරගන්නයි මේ වෙලාවෙදිත් මේ මොහොතෙත් හැම දිනාගෙන සූදානමයි. පින්වත්නි සද්ධර්මය කියලා කියන්නේ අපේ ජීවිත තුනුරුවන්ට සමීප කරන නිවනට සමීප කරන්න තියෙන මාවත. සද්ධර්ම ලාභය තමයි අපි හැම දිනාටම ලබන්නට තියෙන එකම ලාභය. ලෝකේ මොන මොන ලාභ තිබුණත් ධර්මයෙන් ලැබෙන ලාභය නැති වුණොත් අර හැම ලාභයක්ම යටපත් වෙලා මෙහි අඩුව දැනෙන වෙලාවක් වෙනවා. අපේ ගෙවිගෙන යන ජීවිත දවසින් දවස මොහොතින් මොහොත දුබල වෙමින් දුර්වල වෙමින් මරණය කරා ලං වෙන ගමනක අපි ඉන්නේ. කොයි වෙලාවේ කොයි මොහොතේ කොයි තැනකදී ඒ ස්වභාවික ධර්මතාවයන්ට මුහුණ දෙන්න සිදු වේවිද කියලා අපි කාටවත් තීරණය කරන්න පුළුවන් කමක් නැහැ. නුවණැත්තන්ගේ කල්පනාව තමයි කොයි වෙලාවේ කොයි මොහොතක වුණත් ඒ සඳහා අපි සූදානම් වෙ සිටින එක. කයින් ඇදවැටීම, කයේ දුබලතාවය දුර්වලතාවය අපිට වළක්වන්න පුළුවන් කමක් නැහැ. මොන උත්සාහයන් යෙදුවත් මොන මහන්සියක් දරුවත් කායික වෙනස හදන්න පුළුවන් කමක් නැහැ. ඒක විපරිණාමයට පත් වෙනවාමයි. හැබැයි අපට පුළුවන් කය වෙනස් වුණත් ඒ වෙනස් වෙන වේගයෙන් බිඳ නොවැටෙන ශක්ති සම්පන්න මානසික ශක්තියක් ගොඩනගා ගන්න, ආධ්‍යාත්මික ශක්තියක් ගොඩනගා ගන්න පුළුවන්. අන්න ඒ ආධ්‍යාත්මික ශක්තියෙන් පිරිපුන් සත්පුරුෂයෝ ලෝකෙ හැමදාම සුවසේ සතුටින් ඉන්නවා. ඒ අනිත් අය දුබල දුර්වල වෙලා මනසින් පිරිහිලා කඳුළු හලන වෙලාවේ, පංචස්ථාපයෙන් තැවෙන වෙලාවේ, එබඳු අවස්ථාවල එබඳු අත්දැකීම් ලැබමිනු තමන්ගේ ජීවිතයෙන් කරගත්ත ගෙවිච්ච ජීවිතයේ කළ දේවල් මෙන්ම වර්තමානයේ තුල ඇත් ඇත්තටින් දකිනින් බොහොම සතුටෙන් දිවිදවන්නට පුළුවන්කම තියෙනවා. එනිසා මේ ධර්මයට සමීප වීමෙන් ලැබෙන ප්‍රතිලාභය තමයි හැමදාම සතුටෙන් දිවිදවන්න පුළුවන් වෙනවා. හැබැයි එහෙම අපි කිව්වට ලෝකෙ තියෙන මතය ඒක නෙමෙයි. ලෝකෙන් ගාක් දෙනෙක් බුදුදහම දිහා බලන්නේ, බුදුදහම කියන්නේ අසුභවාදය ගැන කතා කරන අසුභවාදී දහමක් කියලා. නිතරම අනිත්‍ය ගැන, දුක ගැන කතා කරන, අසුභය ගැන කතා කරන මහා අඳෝනාවක් වෙච්ච ශාසනයක් දහමක් හැටියට සමහර කෙනෙක් සැලකනවා. නමුත් පින්වතුනි, ඇත්තටම බුදුදහම කියන්නේ සර්ව අසුභවාදී වූ සර්ව සුභවාදී දහමක් නොවේ. මේ දෙකටම අයිති නැහැ. බුදුදහම යථාර්ථවාදී. යමක් නම් ලෝකේ තියෙන්නේ ඇත්ත, ඒ ඇත්තයි බුදුදහම තුළ විවරණය වෙන්නේ. ලෝකයේ තුල සදාතනිකව පවතින දෙයක් මිස මවා පෙන්නපු දෙයක් මේ දහම තුළ එකක්වත් නැහැ. ලෝකේ තියෙන යථාර්ථයක්මයි කියන්නේ. ඉතින් මේ රූපයේ ඇත්ත දිරණ බවන, ලෙඩ වෙන බවන, මැරෙන බවන, ඒක ඇත්ත. ඒක බියට කාරණයක් අදෝනාවක් කරගන්නේ ඒක එහෙම නොවේ කියලා හිතන අයට. මගේ රූපේ නම් දිරන්නේ නැහැ, ලෙඩ වෙන්නේ නැහැ, මැරෙන්නේ නැහැ, මේවා ස්ථාවරයි කියලා හිතාගෙන ඉන්න අයට මේ හඬ ඇහෙනකොට ටිකක් බියක් ඇති කරනවා. හැබැයි අපි තේරුම් ගත්තොත් මේ தත්වයේ ස්වභාවයක් ඇත්තක්මයි මේ ලෝකේ තියෙන කියලා, එහෙනම් බුදුදහමෙන් කියවෙන යථාර්ථය තියෙන දේ. හැබැයි බුදුදහම උගන්වන්නේ මේ ඉදිරියේ හැඳ දිරනවා, ලෙඩ වෙනවා, මැරෙනවා කීකියා වැළපෙන්න නම් නෙමෙයි. දුක් නොවි ඉන්නයි බුදුදහම උගන්වන්නේ. අපි මුගක් දෙනෙක් මේ ලෝකේ නොමරෙනවා, නොදිරනවා, ලෙඩ නොවෙනවා වගේ ජීවත් වෙනවා. හැබැයි එහෙම ජීවත් වෙන අපි ලෙඩක් හැදුනහම, දුර්වල වෙනකොට, මැරෙන්න ලං වෙනකොට වාව ගන්න බැරුව හැලෙනවා. ඉතින් බුදුදහම සූදානම් කරවන්නේ ඇති විටත් නැති විටත්, පුළුවන් විටත් බැරි විටත් මේ හැම තැනකදීම සතුටින් සොම්නසින් ජීවිතය ගෙවන්න. අන්න ඒ සැබෑව අපට තවත් තැනකින් මතු කරලා දෙන ධර්මයක් තමයි අපි අද මාතෘකාව හැටියට තබා ගත්තේ. මේ මාතෘකාව විශේෂයෙන්ම සිල් ගුණ පුරණ මේ සදැහැති හැම දිනාටම මේ සිල් සමාදන් වෙන දවසේ විශේෂයෙන් භාවිතා කරන්නට වටින ප්‍රායෝගික ජීවිතයේ වක් දෙනේ. නිතර නිතර හුරු කරන්න පුරුදු කරන්න වටින දහම් වැඩපිළිවෙලක් ප්‍රායෝගික වැඩපිළිවෙලක්ද වෙනවා. මේ අපි මාතෘකා කළ ධර්මයෙන් කියවෙන අරුත. ඒක මහා ගැඹුරක් තිබෙයි. නමුත් අපි එච්චර ඈතට ගැඹුරට නොගිහින් සම්මත කාරණාවන් ටික මේ තුල අද අපි විවරණය කරගන්න බලනවා. ආහාරය අමුතු අමාරු මාතෘකාවක් නොවේ කියලා හිතෙන්න පුළුවන්. ආහාරය ගැන මොනවද කතා කරන්නේ? ආහාරය ගැන මොනවද බණ කියන්නේ? බත් පාන් පරිප්පු වල කවුද කඩල ගැනද? ආහාර වර්ග කීයක් තියෙනවද මේ ලෝකේ? සංඛ්‍යාව දක්වන්න බෑ කියයි. ඇත්තටම ආහාර වර්ග තියෙන්නේ හතරයි. චත්තාරෝමේ ආහාර. ආහාර වර්ග හතරයි තියෙන්නේ. මොනවද මේ ආහාර වර්ග හතර? කබලින්ක ආහාර, ස්පර්ශ ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන. එතකොට මේ සතර ආහාරයෙන් කියන්නේ මොකද්ද? සංසාරය. සතර ගමන, සසරේ පැවැත්ම මේ ආහාරයෙන් පෙන්නන. තව විදිහකින් කිව්වොත් මේක පරතරට අපි තේරුම් ගත්තොත් මේකෙන් කියවෙන්නේ දුක්ඛ සත්‍යය. දුක්ඛ සත්‍යය. අපි බලමු මේ ආහාරයෙන් කියවෙන අර්ථ යම් පමණකින් අපට තේරෙන වැටහෙන විදිහකින්. කබලින්ක ආහාරය, ස්පර්ශ ආහාරය, මනෝ සංචේතන ආහාරය, විඥාන ආහාරය. විඥානයේට ආහාරය මොනවාද? නාම රූප. විඥානයේ නාම රූප ආහාර කරගන්න. විඥානයේට පවතින භූමි හතරක් තියෙනවා. ඒවට කියනවා විඥාන ස්ථಿತಿ කියලා. මේ සිත පවතින පුළුවන් ස්ථාන හතරක් තියෙනවා. ඒ හතරට කියනවා විඥාන ස්ථಿತಿ කියලා. රූපය ඇසුරුකොට, වේදනාව ඇසුරුකොට, සංඥාව ඇසුරුකොට, සංඛාරය ඇසුරුකොට විඥානේ පවත්වන්න පුළුවන්. විඥානේ රූපය ඇසුරුකොටම පමණක් නෙවෙයි පවත්වන්නේ. දැන් අරූපී බ්‍රහ්ම ලෝකත් එක්කයි මේ කියවෙන්නේ. රූපී බ්‍රහ්ම ලෝක, දිව්‍ය ලෝක, මනුස්ස ලෝක, අපාය. මේ යම් තැනක විඥානය පිහිටනවා නම් ඒ හැම තැනටම පොදුයි මේ තැන. මොකද සිත මිස කය නැති බඹලොව සසරකි. සිත මිස කය නැති බ්‍රහ්ම ලෝකක් තියෙනවා. කය මිස සිත නැති බඹලොව තලයක. අසඤ්ඤ තලයකුත් තියෙනවා. ඒ විදිහේ නානාවිධ ලෝක තල මේ විශ්වයේ පිහිටලා තියෙනවා. තුන් භවයට අදාළව පවතිනවා. මෙන්න මේ යම් තැනක සිත විඥාණය පිහිට කරගන්නවා නම්, පිහිටනවා නම් අන්න ඒ විඥාණය පිහිටන්නේ මේ රූප, වේදනා, සංඥා, සංඛාර කියන මේ සතර භූමිය. දැන් විඥාණය කොහොමද හටගන්නේ? කුමක් ආහාර කොටගෙනද? නාම රූපේට විඥාන ආහාරයි. විඥාණයට ආහාරේ මනෝ සංචේතන. මනෝ සංචේතන නාම රූප පත්‍ය විඥාන. නාම රූප පත්‍ය කරගෙන තමයි එතකොට විඥානේ හටගන්නේ. නාම රූප පත්‍ය වෙන්නේ කොතනින්ද? සංචේතන. යං සං යන් සංජානාති තං විතක්කේත යන් විතක්කේත තං විජානාති කියපු තැනේ විතරක කළ දෙයටමයි දැනගන්න. ඒ කියන්නේ කර්මයට අනුවයි තව විදිහකින් අපි ලේසියෙන් පහසුවෙන් කිව්ව යම් විඥානයක් හටගන්න ප්‍රත්‍ය වෙන්නේ කර්මය. කුසල කර්ම අකුසල කර්ම ආදී වශයෙන් එන පුඤ්ඤ අපුඤ්ඤ ආණඤ්ඤ කියන සංස්කාරයෝ ප්‍රතිසන්දියේ පිණිස ප්‍රතිසන්දි විඥානයේ පිණිස උපකාර වෙනවා. දැන් කර්මය හටගන්නේ කොතනද? කුමක් ප්‍රත්‍ය කොට කුමක් ආහාර කොටගෙන? ස්පර්ශය ආහාර කොට. දැන් එහැට රූප කනට ශබ්ද නාසයට ගන්ධ දිවට රස කයට පහස සිතට සිතුවිලි ගැටුනේ නැත්තම් කර්මානුරූපීව කර්මයට කර්ම හටගන්න විදිහට හිතන්න පුළුවන්ද? මේ ස්පර්ශන වුණ නැත්තම් කර්ම රැස්වීමක් වෙන්නේ නැහැ. ඒ නිසා මනෝ සංචේතනාවට ආහාරය වෙනවා ස්පර්ශය. දැන් ස්පර්ශ වෙන්න මොනවද තියෙන්න ඕනද? ආයතන තියෙන්න ඕන. ආයතන තියෙන්න ඕන. ඒ කියන්නේ මේ රූපී කය. කයටනේ අයිති, රූපේටනේ අයිතිනේ හේ කනනාසය දිව කය මේ කියන ටිකම සිතක් පවතින්නේ කය ඇසුරු කොට. එතකොට දැන් මෙන්න මේ කය ස්පර්ශයට හේතු වෙනවා. ස්පර්ශය මනෝ සංචේතනාවට හේතු වෙනවා. මනෝ සංචේතනාව විඥාණයට හේතු වෙනවා. විඥාන නැවත නැවත නාම රූප හට ගනිමින් සලආයතන පස්ස වේදනා සංඥා චේතනා ආදී වශයෙන් සංඝා උපාදාන භව ජාති ජරා මරණ ආදී වශයෙන් දුක නැවත නැවත රැස් කරන්න හේතු වෙලා තියෙනවා. දැන් එතකොට කය පවතින්නේ මොන වෙන්ද? කය පවතින්නේ මොන වෙන්ද? මනෝ කබලින් කාහාරය කන බොන ආහාරය. දැන් කනගුණ ආහාරයෙන් කය සකස් වෙනවා. කය සකස් වෙනවා කියන තැන ආයතන ක්‍රියාත්මක වෙනවා. ආයතන නඩත්තු වෙනවා. ආයතන නඩත්තු වෙන නිසා අරමුණු ගැටෙනවා, ස්පර්ශ වෙනවා. ස්පර්ශය නිසා හිතනවා, මෙනෙහි කරනවා, කුසල අකුසල ආදී වශයෙන් කර්ම රැස් වෙනවා. කර්මය නිසා සංඛාර නිසා විඥාන, විඥාන නිසා නාම රූප, නාම රූප නිසා සලආයතන පස්ස වේදනා තණ්හා ආපාදාන භව ජාති ජරා මරණ ශෝක පරිදේය දුක් දුන්න හට ගන්න. දැන් අපි මේ අමාරු හරිය අතහරිනවා. මොන දැන් මේ ධර්මයේ ගැඹුරට આવුත් තේරුම් ගන්න දැන් මේ ටික තුල කියවෙන්නේ දුක්ඛාරි සත්‍ය බව, සසරේ පැවැත්ම බව. දැන් එතකොට අපි කනබන ආහාරයෙන් මොකද්ද සකස් වෙන්නේ? කනබන ආහාරය නිසා සසරම නිර්මාණය වෙනවා. දැන් අපි හෙව්වොත් අපි අකමැතිම දේනේ ශෝක පරිදේය දුක් දුම්නස්. ශෝක පරිදේය දුක් දුම්නස් හටගන්නේ කුමක් නිසාද? ජරා මරණ ව්‍යාධි නිසා. ලෙඩ වෙනකොට, දිරෙනකොට, මැරෙනකොට තමයි අපි හඳා වැළපෙන්නේ, දුක් වෙන්නේ නේ. එතකොට ජරා මරණයටපත් වෙන්නේ ඇයි? උපන් නිසා, ජාතිය නිසා. ජාතිය ඇත්තේ භවය නිසා. භවය ඇත්තේ උපාදාන නිසා. උපාදානය ඇත්තේ තණ්හාව නිසා. තණ්හාව ඇත්තේ වේදනාව නිසා. වේදනාව ඇත්තේ ස්පර්ශය නිසා. ස්පර්ශය ඇත්තේ සලආයතන නිසා. සලආයතනය ඇත්තේ නාම රූප නිසා. නාම රූපය ඇත්තේ විඥානය නිසා. විඥානේ පවතින්නේ සංඛාර නිසා. සංඛාර පවතින්නේ විද්‍යාව නිසා. දැන් මෙතන මනෝ සංචේතනාව පවතින්නේ මොනවා නිසාද? ස්පර්ශය නිසා. ආයතන ඇති නිසා. ආයතන පවතින්නේ මොනවා නිසාද? කය ආයතන පවත්වන්නේ මොනවෙන්ද? එහෙනම් දැන් අපිට තවත් න්‍යායකින් ගත්තොත් අපි කනගුණ ආහාරය කියලා කියන්නේ සංසාරය. සසර දුක හදලා දෙන්නේ ආරම්භය ආහාරය. දැන් අපි ඇත්තටම ආහාරය සසර දුක හදලා දෙනවද? ආහාරයද සසර දුක හදන්නේ? මොකක්ද ඒ ගැන අපේ අදහස? ඔන්න අපිට තියෙන ආහාරය ගැන අපි නොහිතපු නොබලපු පැත්තක් අපේ අවධානය යොමු කරන්න. ආහාරය කියනකොට කන බොන ජාති හැම දෙයක්ම ආහාර කියන විෂයට අයිති. දැන් ආහාර සමුදයක් පෙන්නවා. ආහාරංච පජානාති ආහාර සමුදයංච පජානාති. ආහාර නිරෝධංච පජානාති ආහාර නිරෝධගාමිනී පටිපදංච පජානාති. එතාවතාපිකෝ වරේ ශ්‍රාවකෝ සම්මාදිට්ඨිය. ඔන්න අපට සම්මාදිට්ඨිය දෙන්න පුළුවන් තැනකුත් මේ මතින් සරියුත් හාමුදුරුව දේශනා කළ සම්මාදිට්ඨි සූත්‍රය. හොඳයි. අපි දැන් ඉස්සෙල්ලා බලමු මේකෙන් කොහොමද සසර හැදෙන්නේ. අපි ආහාරය පිළිබඳව සැලකිලිමත් වුණොත් ආහාරය කියලා කියන්නේ අනාත්ම වූ ධර්මතාවයක්. විහාල් පොල් අල ලුණු පරිප්පු කඩල මුං ඇට මේවා සත්ව නෙවෙයිනේ ආත්ම නෙවෙයිනේ අනාත්ම ධර්මතාවයක්. අනාත්ම දෙයකින් ආත්ම ඵලයක් හට ගන්න පුළුවන්ද? අනාත්ම වූ දෙයකින් ආත්ම ඵලයක් හට ගන්න බෑ. අනාත්ම වූ දෙයක් එකතු වෙලා හැදෙන්න ඕන අනාත්ම දෙයක්මයි. දැන් මේ ආහාරය නිසා හදන්න පුළුවන් හැදෙන්න පුළුවන් එකම දේ මොකක්ද? ශරීරය. අනාත්ම දෙයක්. හැබැයි දැන් අපි ආහාරය පිළිබඳව අපේ අවධානය අනාත්ම පදනමක නෙමෙයි. අපි ආහාර හොයන්නේ තණ්හාව මූලික කරගෙන. මේ කය මේ රූපය නඩත්තු කරන්න, පවත්වන්න, පෝෂණය කරන්න, ලස්සන කරන්න, මදේ වඩවන්න, මේ රූපේ විරිය බලය වැඩි කරවන්න, ශක්තිය එකතු කරවන්න, නොපිරිහි පවත්වා ගන්න, මේ ආදී නොයේ කරමුණු ඇතුව තමයි අපි ආහාර සොයන්නේ. දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා මෙන්න මේ ආහාරය දිහා නුවණින් බලන්න කියලා. මේ ආහාරය දිහා නුවණින් ප්‍රතිවේක්ෂාවකට බලන්න කියලා, නුවණින් බලන්න කියලා කියනවා. ඥාන සංවරයෙන් බලන්න කියලා කියනවා. මොකද්ද මේක දිහා ඥාන සංවරයෙන් බලන්න? දැන් අපි දන්නවනේ පින්වතුනි, ආහාරයට පුළුවන් කමක් නැහැ, මේ අනාත්ම වූ ධර්මතාවයකට පුළුවන් කමක් නැහැ අපේ සසර පැවැත්ම හදලා දෙන්න. නමුත් අපේ සසර පැවැත්ම නම් වූ දුක හදලා දෙන්න දුකට හේතුව මොකක්ද? සංඥාව. දැන් අපි බලන්න ඕන අපි ගන්න ආහාරයත් එක්ක අන්න ඒ සසර පැවැත්මට හේතු වෙන තණ්හාව පවතිනවාද කියලා. අපි තණ්හාව නඩත්තු කරනවා නම් කය පෝෂණය කරනවත් එක්කම තණ්හාවද පෝෂණය කරනවා නම් අන්න ඒක ප්‍රතිඵලය වෙනවා නැවත නැවත තණ්හාව නිසා නැවත නැවත දුක හටගන්නේ. එහෙනම් දැන් අපිට මෙලව උපන් අපිට ආහාර නැතුව ජීවත් වෙන්න බෑ. ආහාර ටිතික ආහාරයෙන් තමයි හැම සත්වයෙක්ම පවතින්නේ. මේ සතර ආහාරයේ ඇසුරු කොට තමයි හැම සත්වයෙක්ම මේ තුන් භවයේම පවතින්නේ. එහෙනම් ඔන්න උන්වහන්සේ අපට දේශනාවක් කළා මෙන්න මේ ආහාරය නුවණින් ප්‍රතිවේක්ෂාකට පරිහරණය කරන්න කියලා. මේ නුවණින් මේ ආහාරය පිළිබඳව ප්‍රතිවේක්ෂා කරනකොට අපිට දෙපැත්තක් තියෙන තේරුම් ගන්න. දැන් අපි හිතමු මෙන්න මෙහෙම අපේ අතට පත්වෙච්ච බත්පත හරි සුවඳයි. හරි රසවත්. ප්‍රණීතයි. තණ්හාව ආශාව වඩවන සුළුයි. මොම කැමති දෙයක් දැන් අතට පත් වෙලා තියෙනවා. දැන් අපි මේකේ දකින්නේ බත් මාළු වෙන්ජන මේ ටික. දැන් අපිට බලන්න පුළුවන් තව ක්‍රමයක් තියෙනවා. මොකක්ද මේ යතේ තියෙන්නේ කියලා. දැන් අපි හිතමු මේ මහා පොළවේ මහා පොළව නිර්මාණය වෙලා තියෙන්නේ මොන වෙන්ද? සතර මහා ධාතු. සතර මහා ධාතුෙන් තොර වූ යමක් මේ මහා පොළවේ නැහැ. සතර මහා ධාතුව සතර මහා ධාතු නිසා හටගන්න යමක් තියෙන්න පුළුවන්. ඒ සතර මහා ධාතුවත් සතර මහා ධාතුව නිසාම හටගන්න රූප ටික හැර මේ පෘථිවි තලය තුල වෙන කිසිදු දෙයක් ඇත්තේ නැහැ. ඇති එකම දේ තමයි ධාතුව. දැන් පොළවේ තියෙන්නේ මොනවද? ධාතුව. දැන් මේ පොළව මත නානාවිද වූ තෘණ ලතාවන් ගහකොළ වැඩෙනවා. දැන් මේ මේවා වැඩෙන්නේ මොනව උරාගෙනද? දැන් ගහකොළ වැඩෙන්නේ මොනව උරාගෙනද? ආහාර උරාගෙනනේ. දැන් ආහාර කියලා පොළවෙන් ගන්න මොනවද තියෙන්නේ? ධාතුව. දැන් පොළවේ තියෙන්නේ ධාතුව. ධාතුවම අරගෙන තමයි ගහකොළ තුන ලතාවන් වැඩෙන්නේ. එතකොට පොළවේ තියෙන්නේ ධාතුව, ගහකොළවල තියෙන්නේ ධාතුව. දැන් කව්පි, මිරිස්, මුං, මෑ, වී, පොල්, දෙල්, කොස් කියලා අපි විවිධ නම් වලින් බැලුවත් ඒ හැම දෙයකම තියෙන එකම යථාර්ථය මොකක්ද? ඒ හැම තැනකම තියෙන්නේ ධාතුව. දැන් ඒ ගහකොළවල හැදෙන වැඩෙන දේ අපි උයලා පිහලා අරගෙනයි අපි පිඟානේ තියෙන්නේ. දැන් අපි පිඟානෙන් අපි ධාතුව දකින්නේ නැන්නේ. අපි දකින්නේ මොනවද? බත් මාළු පාන් මාළු පිණි ව්‍යංජන අල පරිප්පුමේ ආදී විවිධ නම්. මේ විවිධ නම්ින් මෙය දැක්කත් මේ තුල පවතින සැබෑව මොකක්ද? මේ හැම දෙයකම තියෙන මොනවද? අපි විද්‍යාත්මකව පරීක්ෂණයක් සමීක්ෂණයක් කළොත් බත්වල තියෙන්නේ, පාන්වල තියෙන්නේ, පරිප්පුවල තියෙන්නේ, අලවල තියෙන්නේ, මුං ඇටවල තියෙන්නේ පරමාණු. දැන් අපිට පරමාණු පේන්නේ නැහනේ. අපිට පේන්නේ නානා වර්ණයෙන් නානා සුවඳින් යුක්ත රස උපදවන, තණ්හාව උපදවන ජමක් බත්පති. දහම අනුව අපි සලකලා බැලුවොත් මේ මේද ධාතුවමයි. එතකොට දැන් මොකද්ද? පොළවේ තියෙන ධාතුවයි අපි ගහකොළ වැල් තුරුණ ලතා කියන කොටයි දැන් අතට තියෙන කොටයි වෙනස මොකද්ද? දැන් පොළවේ තියෙන ස්වභාවය නෙමෙයිනේ අපි ගහකොළ හැටියට දකිනකොට. ගහකොළ හැටියට දකින ස්වභාවය නෙමෙයි දැන් අතටපත් වෙච්ච තැනදී තියෙන්නේ. දැන් පොළවේ තියෙනකොට අපිට තණ්හාව උපදිනවා. දැන් මෙතන ධාතුව නම් එතන ධාතුව නම් පස් ගන්න බැරියෙ. දැන් පිඟානේ තියෙන ධාතුව නම් පොළවේ තියෙන ධාතුව නම් හරි එකයිනේ. කන්න පුළුවන් කොයිද? මහන්සි වෙන්න ඕනේ නැහැ. වෙනස මොකද්ද මේ දෙකේ තියෙන? වර්ණයේ වෙනසක් තියෙනවා. ගන්ධයේ වෙනසක් තියෙනවා. රසයේ වෙනසක් තියෙනවා. ඕජාවේ වෙනසක් තියෙනවා. පොළවේ තියෙන පස්තිකක තියෙන වර්ණයට වඩා වෙනස් ගහක ගත්තහම වර්ණයනේ. ඊට වඩා වෙනස් දැන් මේ උයාපිහා ගත්ත බත්පතේ තියෙන වර්ණය. පොළවේ තියෙන පස් බිඳක් ගත්තාම තියෙන සුවඳ නෙමෙයි ගහ කොළක අපි කොළ මිටක් ගත්තාම තියෙන සුවඳ. ඒ සුවඳ නෙමෙයි දැන් මෙතන තියෙන. හැබැයි වර්ණයක් තියෙනවා ඒ විදිහටම ගන්ධයකුත් තියෙනවා. ඒක නානත්වයක් තියෙනවා. ඊළඟට පොළවේ පෘථිවියේ පස් බිඳක් ගත්තාම ඒකෙත් කිසියම් රසයක් තියෙනවා. මඩ රහ කියලාවත් කියනවා නේද? මැටි රසය කියලාවත් කියනවා. රසයක් තියෙනවා. අපි ගහකොළ ටිකක් කපලා බැලුවොත් ඒකෙත් රසයක් තියෙනවා. දැන් මේ බත්පතට ගත්ත දෙහි යම් රසයක් තියෙනවා. ඊළඟට පෘථිවියේ පස් බිඳක් ගත්තාම මෙහිද කිසියම් ඕජාමයේ ගුණයක් තියෙනවා. කිසියම් ඕජාමයේ ගුණයක් තියෙනවා. ගහකොළක කොළ පොතු ටික ගත්තාම මහා ඖෂධීය ගුණයක් ඒකේ තියෙනවා. දැන් මේ බත්පතේ තියෙන ටිකේ යම් ඖෂධීය ගුණයක් ඕජාමයේ ගුණයක් ශරීරයේ පවත්වන කය පවත්වන ගුණාත්මක බව මේකෙත් තියෙනවා. එතකොට දැන් පොදුවේ ගත්තාම පොළවේ තියෙන්නේ ගහකොළවල තියෙන්නේ තටේ තියෙන්නේ ධාතුවමයි. හැබැයි ඒ ධාතුවේ නානත්වයක් අපිට පේන්න තියෙන වර්ණය හා ගන්ධය රසය ඕජාව කියන මේ උපාදාය රූපයන්ගේ නානත්වයක් අපිට තියෙනවා. දැන් අපි පොළවේ පසට ඇලුම් කරන්නේ තණ්හාව උපදින්නේ කන්න කියලා හිතෙන්නේ. ඇයි එතන තියෙන වර්ණයට ගන්ධයට රසයට පහසට අපි ඇලුම් කරන්නේ නැහැ. දැන් මේ වර්ණයට ගන්ධයට රසයට පහසට අපි ඇලුම් කරනවා. දැන් දැනෙනකොට අතට පේනකොට හිතට දැනෙනකොට දැනුත් කෙලවුනනවා. අපි දැන් ඇල්ම තණ්හාව වැඩෙනවා. හැබැයි දැන් අපි බැලුවොත් මේ තුන් පොළේම තියෙන්නේ ධාතු. වෙනස මොකක්ද? වර්ණය, ගන්ධය, රසය, ඕජා. එතකොට මේ වන්න ගන්ධ රස ඕජා කියන ඒවා මේ ධාතුව ඇති තැන මැවෙන දෙයක්. දැන් අපිට ඒක සනාත කරගන්න පුළුවන් බත්තිකයි ගහකොළ තුන ලතාවන්ගෙන් කොටසකුයි මහ පොළවෙන් කොටසකුයි අපි දන්න විද්‍යාව තුල විශ්ලේෂණයට ලක් කළොත් අපට අවසානයේදී හම්බ වෙන්නේ මොනවද? පරමාණු කියමුකෝ. ඒකත් බෙදලා බෙදලා තියෙනවා. අපි අවසානයේ කියන්නේ පරමාණු කියමුකෝ. දැන් පරමාණුෙහි තියෙනවද වෙනසක්? පොළවෙන් ගත්ත පරමාණුයි, ගස්කොළන් වලින් ගත්ත පරමාණුයි, බත්පතෙන් ගත්ත පරමාණුයි නෑ. මේ තුම්බලේම තියෙන්නේ එකම සමාන පරමාණු. එහෙනම් ධාමානුව කලකන්න මේ තුම්බලේම තියෙන්නේ ධාතුව. දැන් අපි ධාතුවේ නානත්වේ නොදන්නාකම මත අතනට නැති තණ්හාවක් මෙතනට උපදවාගෙන තියෙනවා. ඔන්න එක අවිද්‍යාව. දැන් අවිද්‍යාපත්‍ය සංඛාරයනේ. අපි ආහාරයේ ඇත්ත දන්නේ නැහැ. ඊළඟට තමයි ධාතුව පැත්තෙන් සැලකුවාම තව මේක කතා කරන්න දී ඇති. අපි මෙපමණකින් නතර කරනවා ඒක. යම් විටක අපි නුවණින් දැක්කොත් අතනක් තියෙන්නේ මෙතනක් තියෙන්නේ හැමතැනකම තියෙන්නේ මේකම ධාතුව නේද? මේක වෙනස මේ පෙනෙන ස්වභාවය විතරයි. වර්ණය කියලා අපිට යමක් ගන්න පුළුවන්ද? සුවඳ කියලා යමක් ගන්න පුළුවන්ද අපිට? ඒක මෙන්න මේ මූල ධාතු එකතු වෙනකොට අලුතෙන්ම හටගන්න ස්වභාවය විතරයි. යම් යම් මූල ධාතුන් එකතු වෙනකොට පෙර නොතිබුණු වර්ණය, සටහන, ගන්ධයක්, රසයක්, පෝජාව නිර්මාණය වීම ලෝක ස්වභාවයයි. දැන් ඔන්න යම් කෙනෙකු නුවණින් අර්ථ පරීක්ෂා කරලා බැලුවොත් අනේ මේ තණ්හාව උපදවපු තැන මේ ආහාර තණ්හාව, රස තණ්හාව උපන්නේ මෙන්න මේ ඇත්ත නොදන්නාකම නිසා නේද කියලා මේ අවබෝධයෙන් මේ ආහාරය දිහා බැලුවොත් ධාතු මනසිකාරයේ මොකද්ද දුරු වෙන්නේ? මොකද්ද ගෙවෙන්නේ?
තණ්හාව සිදෙනවා. එහෙනම් දැන් මේ ආහාරය පරිහරණය කරනවා නම් කරන්නේ එතනින් එහාට මේක පිළිබඳව ආශාවකින් තෘෂ්ණාවකින් නම් නොවේ. එහෙත් මේ ආහාරය මේ ශරීරයේ පවත්වන්න ඕන කරනවා. ශරීරය පැවැත්වුවොත් තමයි මේ සසරින් මිදෙන්න මේ දහම් ප්‍රතිපදාව ගෙනියන්න පුළුවන් වෙන්නේ. භක්මචර්යානුග්‍රහය, භක්මචර්යාවට අනුග්‍රහ පිණිස මේ ආහාරය ගන්නවා කියන තණ්හාවෙන් තොරව ඔන්න කෙනෙකුට ආහාර ගන්න පුළුවන්. එතකොට සසර හදාගත්තේ නෑ අපි ආහාරය. තව කෙනෙකුට මෙන්න මේ ආහාරය අතටපත් වුණාම ඔහු දන්නේ නෑ මේක ඇත්ත. ඔහු හිතන හරි රසයි, සුවඳයි, ප්‍රණීතයි. මේකෙන් කය පුෂ්ටිමත් වෙනවා, ශක්තිමත් වෙනවා, නිරෝගී වෙනවා, බලේ වැඩෙනවා කියලා ලස්සන වෙනවා. මේ නොයේ දේවල් සිහි කර කර මේ කය පවත්වන්න, කය ශක්තිමත් කරන්න, කය නිරෝගී කරන්න, කය ලස්සන කරන්න, බල වඩවන්න, මදේ ඇති කරවන්න මේවා ආහාර, මේ ආහාර ගුණයි, මේ ආහාර ප්‍රණීතයි, මේ ආහාර පෝෂණය වැඩි. මේවා තෝර තෝර. එතකොට ඔන්න අපි වඩන්නේ මොකද්ද? කය විතරක් නෙවෙයි, තණ්හාවක් වඩනවා. තණ්හාව දුකට හේතුව නිසා නැවත නැවත දුක හදන්න උපකාර වෙනවා. ඒ බව නුවණින් අපි දැනගෙන අපි ආහාරයේ දියා බලනව තවත් විදිහකින්. ආහාරයේ දැන් අතටපත් වෙච්ච බත්පත බොහොම රසයි, බොහොම සුවඳයි, බොහොම ප්‍රණීතයි, බොහොම ලස්සනයි. දැන් මේ බත්පත මේ ලෝකේට අග්‍ර වූ උතුම් වූ බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජාවක් කොට පුදන්නට සුදුසුයි. ආර්ය උත්තම පසේ බුදුරයන් වහන්සේලාට, අග්‍ර ශ්‍රාවක මහා ශ්‍රාවක, අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලාට, මහරහතන් වහන්සේලාට ආරේ උත්තමයන්ට පූජා කරන්න සුදුසුයි මේ බත්පත. දෙවි බුදට සුදුසුයි, මව් දෙමාපිය ගුරුවර උතුමන්ට පුදන්න සුදුසුයි, රජුට පුදන්න සුදුසුයි, ආගන්තුකයන්ට පුදන්න සුදුසුයි, වැඩිහිටියන්ට පුදන්න සුදුසුයි, ආගන්තුකයෙකුට දෙන්න සුදුසුයි, ඉල්ලන ඕනම කෙනෙකුට දෙන්න සුදුසුයි මේ බත්පත. ඒ සියලු සුදුසුකම් මේ බත්පතේ තියෙනවා. එහෙත් අනේ මේ බත්පතට මගේ අත යොමු කළොත්, අත ස්පර්ශ කළොත් මේ මිච්ඡර බුදු පුදට සුදුසු බත්පතට අත ස්පර්ශ කළොත් කුමක්ද වෙන්නේ? ඔන්න නුවණින් පරීක්ෂාකට බලමු. දැන් අත දාලා මේ බත්පතට බත් පිඩක් එනොත් කන්න ඕනේ නැහැ. දැන් බත් පිඩ අනලා කල්පනා කරන්න. දැන් මොකද අර සුදුසුකම් වලට වෙලා තියෙන්නේ? දැන් බුදු පුදට දෙන්න සුදුසුද? දැන් පතේ බුදුරයන් වහන්සේලාට, අග්‍ර ශ්‍රාවක මහා ශ්‍රාවක ආර්ය උත්තමයන්ට පුදන්න සුදුසුද? මෙතෙමුති රජවරුන්ට, දේව පුදට සුදුසුද? මව් ගුරු දෙමාපියන්ට දෙන්න සුදුසුද? නෑ, දැන් ඉදුල් බත. දැන් බලන්න අච්චර වටිනාකමක් තියෙච්ච බත්පත පිළිකුලක් වුණේ කුමක් එකතු වෙච්ච නිසාද? දැන් කිරි භාජනයකට ගොම බිලක් එකතු වුණොත් කිරි භාජනයේම වැඩක් නැහැ. දැන් මේ ලක්ෂණ තිබිච්ච බත්පත අපවිත්‍ර වුණේ, පිළිකුල් වුණේ කුමක් ස්පර්ශ වෙච්ච නිසාද? එහෙනම් මේ අත ස්පර්ශ වෙච්ච නිසා. මේ කය, මේ අත, මේ වටිනා බත්පතට ස්පර්ශ වෙච්ච පමණකින් පිළිකුලක් බවට පත් වෙනවා. දැන් මේ බත් බිඩක් අනලා කටට අරගෙන හපනවා. හපලා දැන් අපි ආපහු අතට ගත්තොත් දැන් අර බුදු පුදටත් සුදුසු බත්පතේ දැනුයි වෙනස කොච්චරද? කොච්චර පිළිකුල් වෙලා මේ කයට ඇතුළු වෙනකොටම, ස්පර්ශ වෙනකොටම පිළිකුල් වුණා. ඊට වඩා දහස් ගුණයකින් පිළිකුල් වුණා කටට වැටිච්ච හැටි. දැන් මේක හපලා ගිලලා සෙමත් එක්ක, පිටත් එක්ක එකතු වෙලා ටික වෙලාවකින් ආපහු ගත්තොත් අපි දැකලා තියෙන බලුවමනියක් කොච්චර පිළිකුල්ද? දැන් බලන්න බුදු පුදටත් සුදුසු බත්පතට මොකද වෙලා තියෙන්නේ? මේ කයට ඇතුල් වෙච්ච ගමන් මේ කයට වැටුණු ගමන් මහා අප්‍රසන්න පිළිකුල් දෙයක් බවට පත් වෙනවා. දැන් මේ පිළිකුල මෙතනින් අතර වෙනවද? දැන් තව ටික වෙලාවක් මේ ආහාරය මේක පවතින දුන්නොත් මේ ටික දිරාපත් වීමෙන් බඩවැල දිගේ පහළට ගිලා බහිනවා. අනිත් පැත්තෙන් පිට වෙනකොට මල මුත්‍ර දහදිය හැටියට, සෙම් සොටු හැටියට, කඹ කඳුළු හැටියට මේවා ආපහු පිට වෙනකොට අර බුදු පුතට සුදුසුබත් අතින් මොනතරම් පරිවර්තනයක් වෙලාද? මොනතරම් පරිවර්තනයක් වෙලා? දැන් බලන්න පොළවේ තිබිච්ච දේ පරිවර්තනය වුණා ගහ කොළ වැල් වලට. ඒක පරිවර්තනය වුණා ආහාර හැටියට. ආහාර පරිවර්තනයේ වෙමින් යනවා. දැන් අසුබ අසුචි බවට පත් කළා මේක පැත්තකින්. මේ ධාතුව මේ පරිවර්තනය වෙලා තියෙන මේ හැම තැනකම. ඊළඟට ඔය එක පැත්තක්. අනිත් පැත්තෙන් මේ ආහාරය මොනවද හදලා තියෙන්නේ? රත්තරන්ද, රිදීද, මුතුද, මණික්ද? ඇතෙක් ගෙනන් දල වටිනවා. ඇතාගේ හක්කත් වඩිනවා. කම්බුල් ගාය හැදුනා. කොටියෙක්ගේ හැම වටිනවා. ඇත්තත් දත් වටිනවා. මුවාගේ ගෝණගේ හැම වටිනවා. අන්තට්ටුව වටිනවා. මනුස්සයාගේ මොනවද වටින්? මැරිලා අලුට කෙස්සත් වත්තක් පාළු වෙනවා කියලා කියන. ඒ තරම් මැරිලා පිච්චුවට පස්සේ අලු ටිකක් ඉසයි. දැන් අපේ මොනවද මේ ආහාරයෙන් හදලා තියෙන්නේ? සත්‍රාන් හැදුනද? රිදී හැදුනද? නේ මොනවද හැදුනේ? කෙස්, ලොම්, නිය, දත්, හම, මස, නහර, ඇට, ඇටමිදුලි, වකුගඩු, අක්මාල්, හදවත, දලබුව, පෙනහලු, ආමාශය, බඩවැල, නොපැසුණු ආහාර, පැසුණු ආහාර, ඉහමොළ, පිත්, සෙම්, සැරව, ලේ, දහදිය, සොටු, මුත්‍ර, මේ වගේ ඉඳ හදලා තියෙනවා. දැන් බලන්න පරිවර්තනය පොළවේ තිබිච්ච දේ ඉඳලා පරිවර්තනය වෙලා පරිවර්තනය වෙලා ඇවිල්ලා උතන් තියෙනවා. අනාත්ම ධර්මතාවයක් මේක. කවුරුවත් කරනව නෙමෙයි. මේක තමයි ස්වභාවය. දැන් එතකොට අපි ආසාවෙන් ගත්ත ආහාරය, තණ්හාවෙන් ගත්ත ආහාරය එක පැත්තකින් මහා දුගඳ දෙයක් මේ පැත්තෙන් පිට කරනවා. ඇතුළට ගත්ත දේවල් වලින් හදලා තියෙන්නේ අසුභ ආසාර දුබඳ පිළිකුල් දෙතිස් කුණුපයක්. ඊළඟට මේ ආහාරයෙන් හටගත්ත මේ කය ඉබේම නොමිලේම ලබා දෙනවා තවත් ප්‍රතිලාභ ටිකක්. මොනවද? ලෙඩ හැදෙන්නේ කොහේද? චක්කු රෝගෝ, සෝත රෝගෝ, ඝාන රෝගෝ, ජීවහා රෝගෝ, කාය රෝගෝ, සීස රෝගෝ, කන්න රෝගෝ, මුඛ රෝගෝ, ඛාසෝ, සාසෝ, පිනාසෝ, ඩහෝ, ජරෝ, කුච්චි රෝගෝ, මුච්ඡා පක්ඛන්දිකා, සූලා විසූචිකා, කුට්ටං ගණ්ඩෝ, කිලාසෝ, සෝසෝ අප්පමාරෝ, දද්දු කණ්ඩු කච්චු, රකසාවිතච්චිකා, ලෝහිත පිත්තං මදුමේහෝ, අන්සාපිලකා, භගන්දලා, පිත්ත සමුට්ඨානා, ආබාධා, සෙම්ම සමුට්ඨානා, ආබාධා, වාත සමුට්ඨානා, ආබාධා, උත්පරිණාමජා, ආබාධා, විසම පරිහාරජා, ආබාධා, උපක්කමිකා, ආබාධා, කම්ම විපාකජ ආබාධා. මේ ඔක්කොම හටගන්නේ කොහෙද? හිතයි. දැන් තණ්හාවෙන් ආහාර ගිලලා මේක හදා ගන්නකොට මේක ඉබේම හැදෙනවා රෝග. දැන් කුරුල්ලන්ට කැදල්ලක් හදාගන්න තැනක් හොයාගෙන යනවා. යන්තම් දිරච්ච ගහක් තිබුණොත් කොටල කොටල සිදුරක් හදාගෙන කුරුල්ලන්ගේ කැදල්ල බවට පත් කරගන්නවා. දැන් මේ රූපය කුමකට කැදල්ලද? රෝග නිද්ධං පබංකුරං. රෝගයට කැදල්ල මේ කය. එතකොට දැන් අපි තණ්හාවෙන් ආසාවෙන් ගිලදමපු ආහාරය හදලා තියෙන්නේ මොනවද? එක පැත්තකින් ඒවා පරි අර ප්‍රණීත දේ පරිවර්තනයේ වෙවි නිර්මාණය වෙලා තියෙන්නේ, නැවත සකස් වෙලා තියෙන්නේ, වෙනස් වෙවි පරිවර්තනයේ වෙවි ඇවිල්ලා තියෙන්නේ අසුභ අසාර දුගඳ පිළිපුල් දෙයට. දැන් බලන්න පොළවේ තීච්ච පස් පෙඩක් අතින් අල්ලන්න පුළුවන්, නාසයට ලං කර ගන්න පුළුවන්, එහෙමත වාඩි වෙන පුළුවන්. දැන් හිතන්න කැහි පිඩක්, සෙම ගොඩක්, කෙල ටිකක්, සොටු ටිකක්, ඉත ටිකක්, මල ටිකක්, මුත්‍ර ටිකක් මේවා අල්ලන්න පුළුවන්. අප්‍රසන්නයි, අසුභයි, අපි පිළිකුල් කරනවා. දැන් එක කෙස් ගහක් අපි බොන වතුර භාජන තිබුණොත් වතුර එක නොවිස් කරනවා. බත්පතේ කෙස් ගහක් තිබුණොත් කෙතර විශාල අරගලයක් රණ්ඩුත් වෙනවා. හැබැයි ඊමුදුර තියෙන කිසියම් ආරෝහක් නැහැ. දැන් බලන්න බුදුහාමුදුරුවෝ දේශනා කරපු තැනක් තියෙනවා, සබ්බේ පුතුජන උම්මත්තකා කියලා. පුතුජනේ උම්මත්තකියෝ කියලා. දැන් උම්මත්තකයාගේ ස්වභාවය මොකද්ද? සුභ අසුභ බව තේරෙන්නේ නැවුණ දෙයක් අටේ දාගන්න. ලස්සනාව ලස්සන කියලා එකක් නැහැ. ප්‍රණීත අප්‍රණීත කියලා එකක් නැහැ. ගඳ සුවඳ කියලා එකක් නැහැ. ඕන දෙයක් කන ඕන දෙයක් අටේ දාගන්න. තේරෙන්නේ? දැන් බුදුහාමුදුරුවෝ මේ දේශනාව කරන්න ඇත්තේ ඇයි? දැන් අපි පුදුමේ කියන්නේ, දැන් අපි එළියට ගත්තාම මේ කෙස් ගහ පිළිකුල්. මෙතන තියෙනකොට පිළිකුල් නෑ, ඒකමගේ. කබ කඳුළු ටිකක් මොකක් හරි ගෑවිලා තිබුණොත් හරි පිළිකුල් අහක බලා ගන්න. මේ මූණ පුරා තියෙනවා. කොටු ටිකක් මෙහෙම පොළවේ වැටිලා තිබුණොත් අහක බලාගෙන යන කෙල ගහ මේ නහය දිගේ පෙරෙනවා. ඒක පිළිකුල් නෑ, ඒකමගේ. කෙල සෙම ටිකක් තිබුණොත් පිට එළියේ පිළිකුල්. මේ කටවඩේ පෙරෙනවා. ඒක පිළිකුල් නෑ, ඒක මගේ. ඒක මම. දැන් බලන්න මස් කෑල්ලක් ලේ ටිකක් සරව ටිකක් කොහේ හරි තිබුණොත් කොච්චර පිළිකුල්ද? එයි අපි මෙතන තියෙනකොට ඒ පිළිකුල දකින්නේ නැත්තේ. අපිත් කිසියම් මොහොතක වාරේ තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා, මෙන්න මේ ධ්‍යානෝණින් බලන්න. මේ ආහාරයේ තණ්හාවෙන් ගිලින්න ඕන දෙයක්ද? මේ ආහාරයේ තෘෂ්ණාවෙන් ගිල දැමීම නිසා මොකද්ද වෙන්නේ? හටගන්නේ මෙන්න මේ කුණුපටික. ඒ නිසා මේ දහසක් ආබාධ ආදීන වලට අත්විඳින්න වෙනවා. චක්කු රෝග, ඇස් රෝග, ගාන රෝග, දිවා රෝග, කාය රෝග ආදී දහසක් රෝග වලට මුහුණ දෙන්න වෙනවා. මෙලොව වශයෙන්ම ලොකු ආදීනයක් තියෙනවා මේ ආහාරය නිසා. මේක සැපදායක සැප උපදවන එකක් නෙවෙයි. සැපේට හේතුවක් නෙවෙයි ආහාරය. දුකට හේතුවක්. දැන් මේ ආහාරය හදලා දීලා තියෙන සැපද දුකද? දුක. නමුත් මේ ආහාරයේ පුංචි ආස්වාදයකට නැතුව නෙමෙයි. ආස්වාදයකට තියෙනවා. නමුත් ආදීනවේ වැඩි. දැන් අපි ආදීනවේ ඔක්කොම අතහැරලා මේ මොහොතකට, පැයකට, දෙයකට තියෙන ආස්වාදයට තමයි අපි ඇලුම් කරලා තියෙන්නේ. බඩගින්න නෙවෙනවා. වේදනානම් පටිඝාතාය. දුක් වේදනාව බඩගින වේදනාව නැති කරන. හැබැයි ඒක නැති කරන්න බෑ කීයකද? පැය දෙකක් තුනක් හතරක් වේ. ඕනනම් හයක් වේ. ආපහු ආහාර උනන්නේ. නමුත් අපි බැලුවොත් මේ බත්පත්තට අරගෙන අනේ මේ බත්පත මේ ප්‍රසන්න වූ බුදු පුදටත් සුදුසු බත්පත පරිවර්තනය වෙන්නේ මේ බඳු පිළිකුල් තැනකට නේද? එහෙනම් දැන් මේ ධාතුව පොළවේ තියෙනකොට මමවත් මගේවත් නෙමෙයි. ගහ කොළ වැල් වල තියෙනකොට මමවත් මගේවත් නෙමෙයි. බත්පතේ තියෙනකොට මම මගේත් නෙමෙයි. දැන් මේ ධාතුවමයි මෙතන තියෙන්නේ. මේ ධාතුව මම මගේ. මම මගේ කියලා මේකට අරගෙන තියෙන. ඕන ධාතු වශයෙන් බලනකොට අපි ධාතුවට රැවටිච්ච හැටි අපිට පේනවා. අතන තියෙන ධාතුවත් මෙතන තියෙන ධාතුවත් ධාතුමයි. ඊළඟට බැලුවාම මේක ආහාරය නිසා අසුබ වශයෙන් බැලුවාම මේ ආහාරයෙන් ලැබිලා තියෙන කෙස්ලොන් මේ දත් සම්මස්න අරලේ සර්වයෙන් සුතුවාදී මලමුත්‍ර ආදී අසුචි දේ මිස සුචි දෙයක් කිසිවක් මේ කයේ නිර්මාණය වෙලා නැහැ. ඊළඟට මේ අසුබ දේ හැදුණා විතරක් නෙමෙයි මේ අසුබ කයේ ඊළඟට හැදෙන්නේ රෝග. රෝගයට කැදෙල්ල. දැන් එහෙනම් අපි බත්පත දිහා බලන්න ඕන සතුටින්ද? තණ්හාවෙන්ද මේක දිහා බලන්න ඕන බයෙන්? එහෙනම් මෙලොවින්ම මෙතනම මේ හදලා දෙන්නේ මේ ආහාරයෙන් මේව නේද? මේ ආහාරයෙන් අදලා දෙන්නේ මේව නේද? මෙලවින් ලැබෙන මේ පේන අද්දකීම් ටික බැලුවොත් අපිට මේ ආහාරයේ තියෙන තණ්හාව නැති කර ගන්න පුළුවන්. පානදුරේ හිටිය මහත්මේ වෛද්‍යවරු උපදෙස් දෙනවා දෙනවා සීනි පාලනය කර ගන්න බෑ. කනවා හරියට. පසුගිය කාලෙක අපේ ගුවන් විදුලියේ ප්‍රචාරය වුණා මේ ආහාරය පිළිබඳව ධර්ම. ඒකම ඒක අහලා ආහාරය පාලනය කළා. එතුම ටිකක් ගැඹුරට හිතලා තුන ඇත්තම ඉන්න. මේ ලෙඩේ හදාගන්නේ මමම නේද කියලා. මේ ආහාරය නිසා ඇති වෙන්නේ මේක මේ තණ්හාව ඇති කරගත්තොත් මේ ලෙඩෙත් අඩු වෙනවා නේද කියලා. එතුම හිතලා එතුමගේ රස තණ්හාව අඩු කරගෙන වෛද්‍යවරයා ළඟට ගියාම බොහොම කාලයකට පස්සේ හොඳයි. සීනි බැලලා අහලා තුන විශේෂ බෙහෙතක් එහෙම මොනවද පාවිච්චි කරන්නේ නෑ නෑ මේ බණක් ඇහුවා. බණ අහලා කොහොමද සීනි අඩු වෙන්නේ? ඉතින් දොස්තර මහත්තයා කියලා තුන මෙම්ම. දොස්තර මහත්තයා කියලා තුන අනේ මටත් ගෙනහලා දෙන්නේ මේ බණ කියලා. ඒක හැමෝටම වටී මේ බණ කියලා. එතකොට යම් කෙනෙකු අපි නොවනින් ඇත්තටම කල්පනා කළොත් මෙන්න මේ ආහාරය අතට අරගෙන අපිට පුළුවන් දුකට හේතුව යම් පමණකට හෝ පාලනය කරගන්න මතු පිට පෙනෙන දර්ශනය තුල. දැන් අපට දැන් පේනවා හොදටම නැහැ බෑ කියන්න බෑ. මේ ආහාරය නිසා හැදෙන්නේ මොනවද? ඒ හැදෙන දේ නිසා තියෙන්නේ මොනවද? ඊළඟට මේ පමණක් නෙමෙයි. ඊළඟට වැඩෙන මේ කය තුල මේ ආහාරයෙන්නේ එහෙ නඩත්තු වෙන්නේ කඩ නාසය දිව කය මේ සිටී මේ ක්‍රියාවලිය මේ ආයතන හයටම දායක වෙන්නේ උපකාර වෙන්නේ මේ ආහාරය. මේ ආහාරය දවලා තමයි මේ ආයතන පවත්වන ශක්තිය උපදවන්නේ. මෙන්න මේ ආයතන පවත්වන්නට ඕන කර්මයෙන් උපන්න ශක්තියක් තියෙන කර්මජ තේජෝ ධාතුව කියලා. කර්මජ තේජෝ ධාතුවෙන් තමයි මේ ආයතන උපදවන්නේ පවත්වන්නේ. කර්මජ රූප මේ කර්මයෙන් උපන්න තේජෝ ධාතුව පවතින ආධාර වෙන්නේ ආහාර රූපය. දැන් අපි වාහනයක් ගත්තොත් වාහනේ අපි යතුර කරකවල බැටරි කරන්ට් එකෙන් එන්ජිම ස්ටාර්ට් කරනවා. දැන් බැටරියෙන් මුලින් ඉච්චරයි. ඊළඟට එන්ජිම තුලම තියෙන ක්‍රියාකාරීත්වය තුල ඉන්ධන දවමින් විදුලිය නිපදවමින් එයින්ම එන්ජිම ක්‍රියාත්මක කරවමින් තවදුරටත් ඒක ක්‍රියාත්මක කරන්න ඕන කරන ශක්තිය නිපදවමින් උපදවා ගනිමින් පවතිනවා. හරියට මෙන්න මේ බැටරි කරන්ට් එකෙන් අපි එන්ජිම ස්ටාර්ට් කළා වගේ කර්මයෙන් අපිට ආරම්භ කරපු දේ කර්මයෙන් ආරම්භ කරලා දෙනවා මේ ආයතන ටික. එතනින් එහාට පවත්වන්නේ නඩත්තු කරන්නේ ආහාරය. දැන් වාහනයක් ඉදිරියට යනකොට ඉන්ධන වැය වෙනවා. ඉන්ධන වැය වෙනකොට ආපහු අපි ඒකට ඉන්ධන සපයනවා. ඒ කියන්නේ මේ ඉදිරියට යන ගමනට ඉන්ධන වැය කරලා තියෙනවා. ඉන්ධන දවමින් තමයි මේ එන්ජිම එහාට දුවලා තියෙන්නේ. එහෙනම් අපිට ආහාර වරින් වර ඕන කරන්නේ මෙන්න මේ ආහාර ටික එන්ජිමට වාහනයට ඉන්ධන ටික වගේ මේ ටික දවමින් තමයි මේ විද්‍යුත් ශක්තිය කර්මජ තේජෝ ධාතු මේ ආයතන ටික පවත්වන්න නිපදවා ගන්න. එතකොට දැන් ඔන්න තවත් කාරණාවක් අපිට හෙළි වෙනවා. මේ ආහාර නිසා කෙස්ලොන් නියදත් ටික හදලා දීලා ඒ මත ලෙඩ රෝග හැදෙන්න ආදීනව ගොඩකට අපි යොදුරු කළා විතරක් නෙමෙයි මේ ආයතන ටික පවත්වන්න මේ ආහාරයෙන් උදව් වෙලා තියෙනවා. දැන් මේ ආයතන නඩත්තු වෙන නිසා ආයතන පවතින නිසා මොකද වෙන්නේ? ඇහැ තියෙන නිසා රූප ගැටෙනවා. කන ඇති නිසා ශබ්ද ගැටෙනවා. නාසය ඇති නිසා ගන්ධය ගැටෙනවා. දිව ඇති නිසා රස ගැටෙනවා. කය ඇති නිසා පහස ගැටෙනවා. සිත ඇති නිසා සිතුවිලි ගැටෙනවා. දැන් මේ ආයතන ගැටීම නිසා මොකද වෙන්නේ? ඔන්න ස්පර්ශය අරමුණු හමු වෙනවා. හමු වෙන අරමුණ සුභ වශයෙන් හෝ අසුභ වශයෙන් බාර ගන්න. අරමුණ ගැන හිතනවා. ඒ හිතනවා කියන කාරණාව තුල මොනවද රැස් වෙන්නේ? කුසල් හෝ අකුසල්. කුසල කුසල කර්ම උපදිනවා. කුසල කුසල කර්ම වලට ප්‍රතිවිපාක වශයෙන් තිරිසනෙක් වෙලා උපදින්න පුළුවන්, පෙරේතෙක් වෙලා උපදින්න පුළුවන්, අසුරෙක් වෙලා උපදින්න පුළුවන්, අවිචේ දුක් විඳින නිර්සතෙක් වෙලා උපදින්නත් පුළුවන්. මිනිසෙක් වෙලා උපදින්නත් පුළුවන්, දෙවියෙක් වෙලා උපදින්නත් පුළුවන්, ත්‍රාණයෙක් වෙලා උපදින්නත් පුළුවන්. දැන් බලන්න අවිචේ මෙලින දුක් විඳින සතෙක් ඒ තැනට ගියේ කොහොමද? ආරම්භයේ කොතනද? ආහාරයේ බත්පත. එහෙනම් අපිත් මේ බත්පත දිහා බලාගෙන හිතන්න ඕන ඒ දක්වා. මේ බත්පත හේතු වෙන්න පුළුවන් අවීචයේ කල්ප ගානක් පැහෙන තැනකට යන්න. තිරිසනෙක් වෙලා පෙරේතෙක් වෙලා උපදින්න හේතු වෙන්න ආරම්භය වෙන්න පුළුවන් මෙතන. එහෙනම් අපිට බත්පත සතුටම ගෙන දෙන තැනක් වෙන්නේ නැහැ. මේකේ තියෙන එක්තරා විදිහක බියකරු භයානක අත්දැකීමක් විඳින්නට වෙන බවක් ඇත්ත මේක. යථාර්ථයේ මේක. එනිසා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන විශේෂයෙන් භික්ෂුන් වහන්සේලාට ආහාරයේ පුත්‍ර මාංශයක් සේ සලකන්න. ආහාරයේ පුත්‍ර මාංශයක්. පුත්‍ර මාංශයක් එක උපමාවක් දක්වන බුදුරජාණන් වහන්සේ එක්තරා කාන්තාරී කියනවා. එක්තරා ස්වාමියක් බිරිඳක් පුංචි ළදරුවෙක් අරගෙන මෙයාට කාන්තාරේ මැදදී ආහාර අවසන් වෙනවා. දැන් තුන් දෙනාම කාන්තාරේ මේ යන්න වෙනවා. ඒ වෙලාවේදී සැමියා කතා කරලා කියනවා,
මාව මරාගෙන මස්තික කාලා ලීටික බීලා එයා දරුවත් අරගෙන ගමට යන්න රටකට යන්න කියලා දරුවන් අදාගෙන ජීවත් වෙනවා. ඒකල බිරිඳ කියනවානේ මම මේ පිටි දරුවේ අරගෙන බීලා නන්නාඳුන රටකට ගිහිල්ලා කොහොමද ජීවත් වෙන්නේ? අපි දෙන්නටත් නැරෙන්නේ. එනිසා ඔයා මේ දරුවව අරගෙන යන්න මගේ මස්තික කාලා ස්වාමීන් වහන්සේ මං කොහොමද මේ කිරි දරුවෙක් හදාගන්නේ? අන්තිමට මේ දෙන්නගේ තීරණයක් වෙනවා කොහොම හරි අපිට දරුවෙක් හදාගන්න පුළුවන්. එහෙනම් අපි දරුවාගේ මස්තික කාලා මේ කාන්තාරේ ඉතර වෙනවා. එතකොට ඔන්න දැන් මේ දරුවාට බොහෝම සෙනෙහසින් යුක්තයි මේ දෙන්නම. දරුවාට ආදරේ. දැන් මේ දෙන්නම මුලින් දරුවාගේ ජීවිතය රැකගන්න හැදුවා තමන්ගේ ජීවිතය පරිත්‍යාග කරලා. දැන් මේ දෙන්න මේ දරුවාගේ මස් කන්න හැදුවොත් පිළිපුලට කාරණා කීපයක් තියෙනවා. එකක් තමන්ගේම කුසින් තමන්ගේම ලේයින් අටගත්ත දරුවා නිසා මහා සෙනෙහසකින් මැවිලා. මස් කෑල්ලක් උගුරින් පහළට යනවා නම් හඳුළු වගුරුවමින් මහා දුකකට පත්වෙමින් මේ කය මේ කාන්තාරයෙන් එතර වෙන්න නිසාමයි මේ මස් කෑල්ල පහළට යන්නේ. පොඩ්ඩක්වත් තණ්හාවෙන් නම් මේ උගුරෙන් පහළට මේ මස් කෑල්ල යන්නේ නැහැ. දරු මස් නිසා පිළිතුරු. ඊළඟට මේක නොමේරු මසක්. ඒකත් පිළිකුලට කාරණයක්. ඊළඟට ලුණු ඇඹුල් නැහැ. ඒකත් පිළිකුලට කාරණයක්. ඊළඟ නොපිසූ මසක්. ඒකත් පිළිකුලට කාරණයක්. පිළිකුලට කාරණා හතරක් තිබියදී මේ අම්මයි තාත්තයි මේ මස් කෑල්ලක් කනවා නම් කන්නේ පොඩ්ඩක්වත් තණ්හාවක් තියාගෙන නෙමෙයි. මේ කාන්තාරයෙන් එතර වෙලා ජීවිතය රැක ගැනීම සඳහාමයි. වෙන කිසිම තණ්හාවකින් ආසාවකින් නම් මේක මස් කෑල්ලක්වත් උගුරේ පහළට යන්නේ නැහැ. උන්වහන්සේ අපට දේශනා කරනවා පිණ්ඩපාතය ආහාරය පුත්‍ර මාංශයක් සේ සලකන්න කියලා. බත්පත් අතට අරගෙන එපමණකට සිහි කරන්න. දැන් අපි ටිකක් කල්පනා කරලා බැලුවොත් මේ ආහාරයෙන් හටගන්නේ මේ බඳු දුකකට අදාළ වෙනව නේද කියලා. අපි කාටත් පුළුවන් මේ ආහාරයේ පිළිබඳව තියෙන තෘෂ්ණාව බොහෝ දුරට සමනය කරගන්න, පාලනය කරගන්න. දුකට හේතුව ඉවත් කරගන්න පුළුවන් දුක දුක හිතේට දකිනකොට. එනිසා ඔබට ප්‍රායෝගික ජීවිතයේදී එක නොහැකි වෙන්න පුළුවන්. ඒත් සිල් සමාදන් වෙන දවසක, භාවනා ගුණ පුරන දවසකවත් මේ පුරුද්ද ඇති කරගන්න එක හරි වටිනවා. තෘෂ්ණාව ඡේ කරන්න තියෙන රස, තෘෂ්ණාව ඡේ කරන්න තියෙන හොඳම හොඳ කවටහන ආහාර පටිච්චුල සංඥාව මේක භාවනාව. අපි කාටත් අද වර්තමාන ලෝකයේ ආහාරය පිළිබඳව සැලකිලිමත් වුණොත් මෙලව නිරෝගී භාවයේ පිණසඟා හේතු වෙනවා. මේ මිනිස් සිරුර අවුරුදු 30ක් 35ක් වෙනකන් වැඩෙන බවක් තියෙනවා. එතනින් එහාට මේ සිරුරේ වැඩි වීම නතර වෙනවා. අපි ගන්න ආහාරය කෘත්‍යයන් කීපයක් කරනවා. වෛද්‍ය විද්‍යාත්මකව ගන්න ආහාරයෙන් එක කොටසක් වැය වෙනවා මේ ආහාරය ඉදිරවීම සඳහා. හතරෙන් එකක්. එක කොටසක් අනාගත සුරක්ෂිත භාවයේ සඳහා තැන්පත් වෙනවා, ගබඩා වෙනවා. තව කොටසක් මේ කය පෝෂණය කරන්න, වර්ධනය කරන්න වැය කරනවා. තව කොටසක් එදිනෙදා දවසේ වැය කරන ශක්තියට වැය වෙලා යනවා. හතරවෙනි කොටස. අවුරුදු 30ක් 40ක් වෙනකම් මෙන්න මේ සිදුවීම සිද්ධ වෙනවා. එකක් අපි ගන්න ආහාරයේ ඒ දිරවීම සඳහාම වැය වෙනවා. දෙවෙනි කොටස අනාගතයේ උදෙසා තැන්පත් වෙනවා. තුන්වෙනි කොටස ශරීර වර්ධනය සඳහා වැය කරනවා.
හතරවෙනි කොටසේ දිනදා ක්‍රියාකාරීත්වයේ වෙහෙස සඳහා වැය වෙලා යනවා. අවුරුදු 35-40 ඉක්ම වෙනකොට මිනිස් සිරුරේ වැඩිම නතර වෙනවා. මෙතෙක් ශරීර වර්ධනය සඳහා යම් කොටසක් වැය කළා නම් අන්න ඒ කොටසත් අර තැන්පත් වෙන ගිනුමට එකතු වෙනවා. එතකොට දැන් 4-2 ගිනුමට යනවා, ඉතුරුවට බැංකුවට යනවා. ඊළඟට අවුරුදු 40 ඉක්ම වෙනකොට ඉස්සෙල්ලා තිබිච්ච කායික විහෙස කරගතිය, මහන්සි වෙන බව, දුවන පණින බව අඩු වෙනවා. වැය කිරීමේ ශක්තිය අඩු වෙනවා. එතකොට ඒ ඉතුරු වෙන කොටස ඉතුරු වෙන ගිනුමට යනවා. ඉතුරු වෙන ගිනුමට යනවා. ඊළඟට ශරීරය දැන් මේ විදිහට ගත්තාම ශරීරය පෝෂණය කරන්න, ශරීර වර්ධනය කරන්න ගිය කොටස ඉතුරු වෙනවා. වෙනද වගේ විහිස මහන්සි නොවන නිසා ඒකෙන් කොටසක් ඉතුරු වෙනවා. ඊළඟට ස්වභාවයෙන්ම ඉතුරුම් ගිනුමට ගිය කොටසත් එක්ක 4-3 ආසන්න ප්‍රමාණයක්ම ඉතුරු වෙන ගිනුමට යනවා. මොන ශරීරයක දරා ගන්න බෑ. ඉතුරු වෙච්ච ගිනුම පර වෙඩි. අන ශරීරය තුල ලෙඩ රෝග හැදෙන්න ගන්නවා. එහෙනම් අපි හැමෝටම අවුරුදු 30-40 පණිනකොට ආහාර ප්‍රතිකූල සංඥාව පුරුදු කරන එක හොඳයි. එක පැත්තකින් ශරීරය නිරෝගීව තබා ගන්න පුළුවන්, මෙලව සහනයේ පිණිස පවතිනවා. අනිත් පැත්තෙන් ආර්ථිකයට ඒක හොඳයි. අනිත් පැත්තෙන් අපි ඒක නුවණින් බලලා කළොත් අපේ සසරින් මිදීමට යම් හේතුවක් වෙනවා. අපි මේ කය පිළිබඳව තියෙන, රූපය පිළිබඳව තියෙන තෘෂ්ණාව, ආශාව අපෙන් අතහැර රූප රාගයේ තුරු වෙනවා. එතකොට අපි මේ කය ආත්ම කොටමනු මගේ නේද කියලා මේ තෘෂ්ණාවෙන් ගැනීම වෙන්නේ නැහැ. ඊළඟට මේ ගන්න නිසා මේ ආයතන පවතින ආයතන නිසා ස්පර්ශ වෙනවා කියලා දකිනකොට එහෙ කනනාසයේ දිව කය පිළිබඳවත් කලකිරෙනවා. ඇත්ත දකිනවා. කලකිරෙන නිසා අරමුණු හොයන්න යන්නේ නැහැ. අරමුණු නොලැබෙන නිසා කර්ම රැස් වෙන්නේ නැහැ. කර්ම රැස් නොවෙන නිසා නැවත ප්‍රතිසන්දියට තියෙන ඉඩ ටික ටික ගෙවිලා යන කර්මක්ෂේ වෙන ගන්නවා. ඒ නිසා අපට පුළුවන්කම තියෙනවා ආහාරයේ තියෙන මේ අපේ දිනපතා පාවිච්චි කරන දේ තුළ නිවන් දකින්නට සාධකයක් බවට පත් කරගන්නත් පුළුවන්. මෙලව ජීවිතයේ සානීය සැනසෙල්ල නිදුක් නිරෝගී භාවය ආර්ථික සංවර්ධනයේ පිණිස යොදා ගන්නත් පුළුවන්. නිරෝගී භාවය පිණිස යොදා ගන්නත් පුළුවන්. ජීවිතයේ සැබෑ යථාර්ථය අවබෝධයේ දකිනින් නුවණින් අපේ ජීවිතයේ ධම්මකට යොමු කරන්නටද මේ මහත් වූ උපකාරයක් වෙනවා මේ දැක්ම, මේ දර්ශනය. ඒ වගේම අපට පුළුවන්කම තියෙනවා ධාතුවේ නානත්වයේ තේරුම් ගන්න. ධාතුවේ නානත්වය පොළව කියපු තැන පස්සල වටිනාකමක් තිබුණේ නෑ. ගහ කුලවල වටිනාකමක් තිබුණා. ඊට වඩා වටිනාකමක් තිබුණා ආහාර බඳුනට එනකොට. ඊළඟට ඒ ධාතුවම කය බවට පත් වෙනකොට, රූපේ බවට පත් වෙනකොට ඇත්ත ඇති සැටියෙන් නොදකින අඥානයාට මේක මහ වටිනාකමක් තිබුණා. මම මගේ කියලා තෘෂ්ණාවෙන් වැළඳගත්තා. නොනින් දකින කෙනාට මේක ඇත්ත ඇති සැටියෙන් දැක්කා. ඔහු තේරුම් ගත්තා අනාත්ම ධර්මතාවයක්. පොළොව කියපු තැන තිබුණේ ධාතුව, ගහකොළ කියන තැන තිබුණේ ධාතුව, බත්පතේ තිබුණේ ධාතුව, මේ කය තුල තියෙන ධාතුව. ධාතුව මමවත් මගේවත් මගේ ආත්මයවත් නෙවෙයි. ධාතුව මම නම් මගේ නම් මගේ ආත්මය නම් බත්පතත් මම මගේ මගේ ආත්මය, ගහකොළත් මම මගේ මගේ ආත්මය, පොළොවත් මම මගේ මගේ ආත්මය වෙන්නේ නැයි එකම දේ මේ හැම තැනකම තියෙන වෙනස වර්ණ ගන්ධයේ මේ පෙනෙන සටහන විතරයි. ඉතින් මේ නුවණින් දැක්කත්, මේ ධාතු මනසකාරයෙන් දැක්කත් අපිට පුළුවන් තෘෂ්ණාක්ෂය කරගෙන, තෘෂ්ණාව ගිවාගෙන
මෙලව ජීවිතයේ සහ නිසංසී සංසිඳීම ඇති කරගෙන සංසාර ගමනද නිමා කරන සඳුරු මගකට ජීවිතේ යොමු කරගන්න මේ ඇති කරන ආත්ම අවබෝධය තුළ. එනිසා මෙන්න මේක සායුක් ජීවිතයට එකතු කරගන්න. ඒක නිවන් දකින්න තියෙන කෝණනේ. මෙලව නිරෝගී බව ආර්ථික සංවර්ධනයේ උදෙසා දුපකාරී වෙනවා. මේ යම් අරමුණක් සාධක කරගෙන මේ ධර්ම නිතරම මෙහෙ කරන්න, නිතර සිහි කරන්න, නිතර නුවණින් බලන්න ඔබට මහත් වූ ලාභයක් මෙලවින් පරලවින් සසරින් නිවනින් සලසා දේවි. ඒ සඳහා ඔබට ශක්තිය භාග්‍ය වාසනාව නැන නුවණ පහළ වේවා. ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහින්දිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා ත්‍රං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහින්දිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා ත්‍රං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසත්තා චුම්මත්තා දේවානාගමහිත්‍තිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා භූලයන්තු සුවං පදං. අද දවස තුල යම් අපහැදිලි කණක් ගැටලු කණක් තිබුණා නම් අපිට පුළුවන් විනාඩි කීපයක් ඒ ගැටලුව निराකරණය කිරීම සඳහා මෙන්න විභාගයක් 15ක් උදා ගන්න. දරුවස් ටිකක් කරේ මේ දරස්නේ කියලා.
සම්මන් සවස්රේ ඔබ වහන්සේ කිදවල් දාර්ශනිකාවේදී දේශනා කරා දැන් අපි මානසින් දකින්න ආයාව දෘෂ්ටියක් හැටියට ගන්නවා. ඒකෙන් තමයි ප්‍රපංචයත් වෙන්නේ කියලා. ඒකට අපි දැන් භෞතික වශයෙන් රූපය ගන්නකොට ඒ සිදුවෙන ඒ ක්‍රියාවලියෙන් සම්බන්ධ
කොහොම හරි අපිට රූපයක් හම්බ වෙනවා නම් හම්බ වුණේම අපි අල්ල ගත්තෙම ඡායාවකට වැටිලාමයි. නැතුව අපිට රූපයක් හම්බ වෙන්නෙම නැහැ. ඒ නිසායි මම සාධාරණයකට කියේ බුදුහාමුදුරන්ගේ දේශනාව රූපය ගැන දක්වලා තියෙන්නේ චතරෝච මහා භූතා චතුන්නංච මහා භූතානං උපාදාය රූපං ධම්මචිත රූපං රූපේට මෙච්චරයි දැකියේ. එතකොට ඒ ගැන කියන්නේ අනිදස්සනං ආරම්මණ. දකින්න බෑ කවදාවත්. අරමුණු කරන්න බෑ. හැබැයි ආයතන කීපයක් දක්වනවා ගැටෙන තැන් නොගැටෙන තැන්. ඇහැට කනට මේ දෙකට රූපය ගැටෙන්නේ නැහැ. දැන් ඇහැට රූපය ගැටෙනවා නම් ගින්නක් අපිට දකින්න බෑනේ. ඇහැ පිච්චෙනවනේ. ඇහැට රූපය ගැටෙනවා නම් පිච්චෙනවනේ අපිට රූපයක් බලන්න බෑ. කනට ශබ්දය ගැටෙනවා නම් අපිට හිනාද ඉදිරියේ කන් පුපුරා යන්නට ඕන. කනත් ඇහැ කියන දෙකම අපපටිගයි. අරමුණ ගැටෙන්නේවත් නැහැ. හැබැයි නාසය, දිව, කය කියන මේ ආයතන තුනට රූපේ ගැටෙන සප්පටිගයි. ගැටෙනවා. හැබැයි අනිදස්සනයි අනාරම්මනයි දකින්න බෑ. අරමුණ කරන්න බෑ. අපි හැමතිස්සෙම දැන් රූපේ අල්ලගත්තා නම් අල්ලගත්තෙම නැවතිලා. දැන් අපි කණ්ණාඩිය ළඟදී අපිට පෙනෙන ප්‍රතිබිම්බයමනේ. නමුත් ප්‍රතිබිම්බය කෙසේ හටගත්තාද කියන හේතුඵල ධර්මතාවය නොදන්නා සම්මත පේන්නේ රූපයමයි කියන දෘෂ්ටිය උපන්න. මොකද්ද? මමමයි, මගේමයි, මාවමයි කියන. මේක තමයි තණ්හා දෘෂ්ටි මාන කියන ප්‍රපංචය. දැන් මමමයි කියනකොට මානෙ උපන්න. දැන් මේ දැක්ම තුල මානෙ තියෙනවා. දැන් ලක්ෂණ වලක්ෂණ බව මනලා බලනවානේ. මානෙ මම ඊළඟ මගේ කියනකොට තණ්හාව. මේ තේන්නේ මගේමයි. මාවමයි කියනකොට දෘෂ්ටිය. කණ්ණාඩිය ළඟදීත් අපි උපදවාගෙන තියෙන ප්‍රපංච තෘෂ්ණා දෘෂ්ටිමාන. දැන් අපි මනෝමය ආරම්භයේදී අපි තෘෂ්ණා දුෂ්ටිමාන ප්‍රපංචමයි උපදවාගෙන. එතකොට දැන් බලන්න ඒ තෘෂ්ණා දුෂ්ටිමාන උපන්නේ කෙලේශය. ඒ කෙලේශය සමත් වෙලා තියෙනවා අපි කය අල්ලගත්ත කියන කය අරමුණු තණ්හාවේ උපාදානයට. දැන් අපි මේ ඇත්ත දැක්කොත් මේ කවදාවත් රූපේ පේන්නේ නැහැ මෙතනයි රැවටෙන්නේ කියලා මේ නුවණම අපට ප්‍රමාණවත් වෙන රූපයෙන් අපි මිදෙන්නේ. රූපයෙන් මිදෙනවා කියනකොට ඇහැ කන නාසය දිව කය රූපේටයි. ඊළඟට ඒ ආයතන පහටයි තී රූප ශබ්ද ගන්ධ රස පහ. අපි රූපයෙන් මිදෙනවා කියනකොට මේ දස ආයතනයෙන් මිදෙනවා. මේ දස ආයතනයයි කාම ලෝකෙට. කාම ලෝකයෙන්මයි මිදෙන්නේ. ඒ කියන්නේ ඒකාන්තයෙන් ආපහු මෙතන මේ දැක්ම තුළ මිදුණොත් ආපහු රහත් නොවුනොත් නැවත කාම ලෝකෙට නොයන කෙනෙක් න අගාමී. නැවත එන්නේ නැහැ අනාගාමී. මෙතන රහත් වෙන්න බැරුව ගියොත් සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයේ ඉපදින ආපහු මෙතන එන්නේ නැහැ කවදාවත්. මොකද ආපහු ඇහැ කනනාසය දිවකයි පිටින් නොවන කරන හැකියාව නැහැ. ඒ බීජමය හැකියාව ඉඳලා ඉවරයි. ප්‍රවටෙන්නේ නැහැ රූපය. ඒ නිසා අපිට පැහැදිලි හොඳටම අපිට මෙතන රැවටුනොත් රූපයක් හම්බ වෙනවා මිස ඇහැ කනනාසය දිවකයි වල රූප ශබ්ද ගන්නවට පහසුයි. මෙතන නොරැවටුනොත් දැන් අපිට තාම නොරැවටෙන්න සමත් නැහැ අපි. අපට තේරෙනවා පේනවා ඒ උනාට මෙතන රැවටෙන නිසාමයි මෙහි යමක් අහු වෙන්නේ කියලා. දැන් කණ්ණාඩි ළඟ අර දිය මත රැවටුණාම ඉතිහාපේන ක්‍රියාවක් හම්බ වෙන්නේ නැහැ කියලා. ඒ නිසා රූපය මෙතන රැවටීම නිසා අපි තණ්හාවෙන් අල්ලගත්තා කියන මත දෘෂ්ටිමය වශයෙන් බැඳෙනවා මිස රූපයක් අපට දැකලා අල්ලන්න බෑ. හැබැයි අපට රූපයේ හැඩය වෙනස් වෙනවා. දැන් ධාතුවේ නානත්වයේ වෙන්න වෙන්න සංඥාවේ නානත්වයේ වෙනස් වෙනවා. දැන් මේ හැඩය පිටතට පේන විදිහට නෙමෙයි මේක හැඩය පේන්නේ. ඒ කියන්නේ පේන ස්වභාවය වෙනස් වෙනවා ධාතුව වෙනස් වෙන්න වෙන. ධාතුවේ නානත්වය නිසා සංඥාවේ නානත්වය. සංඥාවේ නානත්වය නිසා සංකප්පේ නානත්වය. කල්පනා කරන විදිහ වෙනස් වෙනවා. සංකප්පේ නානත්වය නිසා චන්දරාගේ නානත්වය. ධාතුවේ නානත්වය නිසා සංඥාවේ වෙනසක් වෙනවා. සංඥාවට අනුව කල්පනා කරන විදිහ වෙනස් වෙනවා. කල්පනා කරන විදිහට අනුව චන්දරාගේ කැමැත්තේ වෙනස. කැමැත්තට අනුව ඒවා අල්ලා ගන්න, උපදාන කර ගන්න, රැක ගන්න, ආරක්ෂා කර ගන්න යන වැඩපිළිවෙල විවිධ විසම වෙනවා. මේ ධර්ම මේ දැක්ම තුළ අපට පුළුවන් සපුරාම රූපෙ නිදෙන්න. රූප නිරෝධ කරන, ඒ කියන්නේ දස ආයතනයක් නිරෝධ කරන වැඩපිළිවෙල මේ නම් තුළ තියෙන, මේ දැක්ම තුළ තියෙන. හැබැයි ඒ තුළ නැහැ තාම නාමය අතහරින පිළිවෙල. චේතෝ විමුක්තියට මඟ තියෙනවා. පඤ්ඤා විමුක්තියට නාමයන්ගේ සතර නාමයන්ගේ නිදෙන්නත් ඕන. ඒක වෙනම ඉගෙන ගන්න ඕන ධර්මයක් වෙනවා. ප්‍රවේශණය කරන්න ඕන ධර්මයක් වෙනවා. අපිට ඉස්සෙල්ලා මේ ටික කරගත්තොත් ඇති අනිත් එක නම් මම දන්නේ නැහැ. හොඳයි. සදහාවක් වෙන බරකාරම් කියනවත් නේ. අද උදෑසන අෂ්ටාංග උපෝසත සීලය සමාදන් වෙලා උතුම් සිල් ගුණයකට පිටා ඉඳගෙන මේ මොහොත දක්වාම අපි නිදාගෙනක වත් පිළිවෙතල යෙදෙනි. ආමිස ප්‍රතිපත්ති පූජාවන්ගෙන් ලෝතුරු ගුණයට පූජා පෙරත්තුවා. ආමිස ප්‍රතිපත්ති පූජාවන්ගෙන් ලෝතුරු ගුණයට පූජා කරලා අපේ සංසාර දුක් නිවා කර ගැනීමට හේතු කාරණා වෙන දහමක් නුවණින් දැක ගන්න හඳුනා ගන්න උත්සාහ කළා. ඔබ වෙනුවෙනුයි අද දවස පුරාම මේ සද්ධර්ම දානය දුන්නේ. සබ්බ දානං ධම්ම දානං දිනාති. මේ ලෝකේ සියලු දානයන් අභිභවා යනවා ධර්ම දානය. එනිසා මේ බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මේ ලෝකෙ කෙනෙකුට 54 කෝටියක් වැය කරලා ජීතවනාරාමයේ කළානේ කියන සිතුමා. විසාකා විජයත් කෝටියක් වැය කළ පූර්වාරාමයේ කළා. අනේ දුටුගැමුණු මහරජතුමා කියා නිම කළ නොහැකි ධනයක් වැය කළා, රුවන්වැලි සෑය කළා, ලෝවා මහා ප්‍රාසාදය කළා, දහසක් කෝටි වැය කරලා, කෝටි දහසක් වැය කරලා. හැබැයි ඒ හැම එකකටම සීමා පනවන්න පුළුවන් මෙච්චරයි මෙච්චරයි මෙපමණයි ඒ වැය කිරීම කියලා සීමා කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එක බණ පදයක්, එක ගාථා පදයක් තව කෙනෙකුට කියවලා දුන්නොත් කියවන්න ඉඩ ප්‍රස්තාව සලසලා දුන්නොත් ඒ දාණයට ආනිසංස මෙච්චරයි මෙපමණයි කියලා කියන්න බැහැ කියලා. සියලුම දානයන් අතර අර ඔක්කොම කෝටි ගණන් වැය කරලා කරන දාණයට වඩා මේ ධර්ම දානයේ උතුම් බව දේශනා කරනවා. මොකද යම් කෙනෙකු බණපදයක් අහගෙන මේ සංසාර දුකෙන් මිදුණොත් ඒ සංසාර කතරෙන් එතර කරන්නට කරපු උදව්ව අපට මිල මුදල් වලින් නිම කරන්න පුළුවන් කමන්නේ ඔහු දිවාගත් දුක කොච්චරද කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නියාගට පස් පිටක් අරගෙන, මහණෙනි මේ නියාග තියෙන පස් පිටද මහ පොළොවේ පස්ස වැඩි, ශාමීනි මහ පොළොවේ පස්ස වැඩි, නියාග තියෙන බොහෝම ස්වල්පේනොත් ස්වල්පයක්, මහණෙනි සෝතාපන්න භාවයට පත් වෙනකොට ඉතුරු වෙච්ච දුක මෙන්න මේ නියාග තියෙන පස් පිට වගේ.